පස්සය කියනකොට අපි දන්නවනේ අර ආයතනවල සම්පස්සයක් එන්න පුළුවන්. ඇස නිසා ඇතිවෙන පස්සය කියන චක්කු සම්පස්සය කියලා. කන නිසා නම් සෝත සම්පස්සය. ඒ වගේ නාසය නිසා ගාන සම්පස්සය, දිව නිසා ජීවහා සම්පස්සය, කය නිසා කාය සම්පස්සය, මනස නිසා මනෝ සම්පස්සය. ඔය විදිහට ආයතන 6ට අදාළ ස්පර්ශ 6ක් ගැන කතා කරනවා. එතකොට ඇස කියන ආයතනෙන් එන ස්පර්ශය. මං කියන ඒවා ඇහෙනව නේද? එතකොට ඇස නිසා එන ඒ පස්සය කියන එකේදී අදහස් වෙන්නේ ඇසයි රූපයයි චක්කු විඥාණයයි ඒ තුන එක්වීම, නැත්නම් ඒ තුන හටගෙන තියෙනවා. ඒ තුනේ සංගතිය කියලා කියන්නේ තින්නම් සංගති පස්සෝ. එතකොට ඇහැයි රූපයයි චක්කු විඥාණයයි තියෙනකොට චක්කු සම්පස්සය. ඒ වගේ කනයි ශබ්දයයි සෝත විඥාණයයි තියෙනකොට සෝත සම්පස්සේ. නාසයට ගත්තොත් නාසයයි ගන්ධාරම්මනේ ගඳ සුවඳ කියන දේ. ඊළඟට ඒක දැනගන්න විඥාණය කියන තුන එකතු වෙනකොට ගාහන සම්පස්සේ. දිවයි රසයි ජීවහා විඥාණයයි කියනකොට ජීවහා සම්පස්සේ. කයයි ස්පර්ශය නැත්නම් පොට්ටබ්බේ ඒ දැනගන්න කාය විඥාණයයි තියෙනකොට කාය සම්පස්සය. මන ධම්ම මනෝ විඥාන කියන තුන තියෙනකොට මනෝ සම්පස්සය කියලා කියනවා. එතකොට මේකේ දැන් බලන්න ඕන මොකද මේ නාම රූප පස්සය පස් නාම රූප පච්චය පස්සු කියන. දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් අහලා තියෙනවා සලායතන පච්චය පස්සු කියලා. කියන්නේ නාම රූප පච්චය සලායතන, සලායතන පච්චය පස්ස. ඒ වගේම මේ මහා නිදාන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පෙන්නුම් කරනවා නාම රූප පච්චය පස්සු. එතන සලායතනේ කතා කරන්න නැතුව කෙලින්ම නාම රූපේ නිසා ස්පර්ශය ඇති වෙනවා. නාම රූපයමයි හේතු වෙන්නේ ස්පර්ශයට කියලා ඒක පෙන්නුම් කරනවා. එතෙන්දී ආනන්ද හාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කීපයක් අහනවා. ඉස්සෙල්ලා කියන්නේ ආනන්ද මේ නාම රූප පච්චය පස්සෝ කියන එක මේ ආකාරයෙන් දත යුතුයි කියලා ප්‍රශ්න ටිකක් අහනවා. මේ ප්‍රශ්න වලදී මම ටිකක් සරල කරලා කිව්වොත් යම් කරුණක් නිසා නාමකායක් පණවයිද? යම් කරුණක් නිසා නාමකායක් පණවයිද? ඒ කරුණ නොයදෙන කල්හි, කියන්නේ නාමකාය පණවන්න කරුණ නොයදෙන කල්හි අහනවා රූපයක අධිවචන සම්පස්සයක් වෙන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ එක තේරුණාද? යම් කරුණක් නිසා නාමකායක් පණවයි නම් ඒ කරුණ නොයදෙන කල්හි කියන්නේ නාමකායක් පණවන්න බෑ, හේතු වෙන්නේ නැහැ. මොනවා හරි හින්දා ඒ නාමකායක් පණවයිද? ඒ හේතු නොයදෙන කල්හි රූපයක අධිවචන සම්පස්සයක් වෙන්න පුළුවන්ද අහනවා. එතකොට ආනන්ද හාමුදුරුව උත්තර දෙන්නේ බැහැයි කියලා. ඕකෙම දෙවෙනි ප්‍රශ්නේ තමයි යම් කරුණු නිසා රූපකායක් පණවයිද? ඒ කරුණු නොයදෙන කල්හි. කියන්නේ රූපකාය පණවන්න කරුණු නොයදෙන කල්හි නාමයක පටිඝ සම්පස්සයක් වෙන්න පුළුවන්ද? ඒ රූපයට එතකොට නාමවල පටිඝ සම්පස්සයක් වෙන්න පුළුවන් දහනකොට උත්තරේ දෙන්නේ බැහැයි කියලා. ඔය දෙක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. කියන්නේ අපි මොනවා හරි හින්දා නාමකායක් පනවයිද කියන්නේ, නාමකාය කියනකොට අපි දන්නවා නාම ධර්ම අපි අහලා තියෙනවා, වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඔවට තව නමක් කිව්වොත් චෛතසික, මේ හිතේ ඇති වෙන සිතිවිලි චෛතසික. චිත්ත චෛතසික කියලා වෙන් කරද්දී ඒ සිතේ ඇති වෙන චෛතසික තමයි ඔය නාම කියන්නේ. කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. එතකොට යම් කරුණක් නිසා නැත්නම් මොනවා හරි කරුණු හින්දා ඒ නාමකායක් පනවනවා නම් අපි හිතමු වේදනාවක් කියලා පනවනවා, නැත්නම් සංඥාවක් කියලා පනවනවා. ඒ මොනවා හරි හේතු හින්දානේ එහෙම හිතෙන්නේ. ඒ හේතු යෙදුන් නැත්තම් يعني චෛතසිකයක් හටගෙන නැහැ, නාම ධර්ම හටගෙන නැහැ. එහෙම වුණහම ඕකට රූපයක් සම්බන්ධ කරන්න පුළුවන්ද? බැහැනේ. නාම ධර්මයක් පනවලා නැත්නම් නාම ධර්මයකට මේ රූපෙක අධිවචන සම්පස්සයක් දෙන්න බෑ. එතකොට මේ අධිවචන සම්පස්සයක් කියනකොට ඒක අධිවචන. ඒ කියන්නේ ඒක වචන මාත්‍රයක් විතරයි. ඇත්තටම රූපයක් මෙතන තියෙනව නෙවෙයි. හැබැයි අපි මේ දැනුන වේදනාවට අදාළ රූපයක් සම්බන්ධ කරනවා. ඒ කියන්නේ අපිට දැන් යම් කිසි වේදනාවක් දැනුණොත් ඒකට අදාළ රූපයක් සම්බන්ධ කරන ගතියක්. ඒ රූපේ පෙනිලා නෙමෙයි, ඇත්තට මෙතන තියෙනා නෙවෙයි. ඒ වුණාට අපි මේ වේදනාවට අදාළ රූපයක් පනවනවා. දැන් මොකක් හරි අපි හිතමු යන්තම් රිදෙන වේදනාවක් දැනෙනවා කියලා. එතකොට අපි ඕකට රූපයක් සම්බන්ධ කරනවා. සමහර විට මදුරුවෙක් කනවා කියයි, කූඹියෙක් කනවා කියයි. ඔය වගේ රූපමය දෙයක් මේ සම්බන්ධ කරන්නේ. දැන් ඒ දිහා බලලා නෙමෙයි මේ දැනීම තුල. දැනීම කියන්නේ මේ හිතට දැනුණ චෛතසිකයක් විතරයි වේදනාව. කියන්නේ නාම ධර්මයක්. එතකොට ඒ වේදනාවට අපි අර පරණ අත්දැකීම් වලින් කොහෙන් හරි රූපයක් හොයලා දානවා. ආ මෙහෙම දැනෙන්නේ මේ රූපෙන් කියලා. එතකොට ඒ රූපය අපි මේ මොහොතේ අත්දැකලා නෙවෙයි, ඒක අර හිතෙන් මතක් කරන අධිවචන ස්වභාවයක් රූපයක. ඇත්තටම තියෙන රූපයක් නම් ගැටෙන ස්වභාවයක් නෙ තියෙන්නේ මෙතන. එහෙම ගැටීමක් නෙමෙයි, අධිවචන මාත්‍රයක්. එතකොට මොකක් හරි හින්දා වේදනාවක්, ඒ කියන්නේ වේදනාව කියලා මම ගත්තේ එක උදාහරණයක්. එතකොට මොනවා හරි හින්දා නාම ධර්මයක් පනවයිද? එතකොට ප්‍රශ්නේ අහන්නේ ඒ හේතු නොයදුනොත්, ඒ නාම ධර්මේ පැනෙව්වේ නැත්තම්, නාම කායක් පැනෙව්වේ නැත්තම් ඒකට රූපක අධිවචන සම්පස්සයක් වෙන්න පුළුවන්ද? එතකොට නාම ධර්ම තිබුණොත් මේකට රූපය සම්බන්ධ කරන්නේ. දැන් නාම ධර්ම පැනෙවි නැත්තම් රූපක ආදිවචනයක් සම්පස්සයක් වෙන්න බෑ. يعني රූපයක් මේකට සම්බන්ධ කරන්න බෑ. ඒ වගේම මොකක් හරි හේතුවක් හින්දා අපි ඉස්සෙල්ලා රූපයක් පැනෙව්වොත්, දැන් හිතන්න ඔන්න මේ මදුරුවෙක්ව පේනවා කියලා, නැත්තම් මදුරුවෙක්ගේ චිත්‍රයක් දැක්කා කියලා. මම චිත්‍රේ දකිනකොටම අපිට මදුරුවා කියන රූපෙනේ පටන් ගන්න. ඒක අපිට නිකන් මතක් වෙන්න පුළුවන්, ආ මූ කෑවොත් මෙන්න මේ වගේ වේදනාවක් තමයි දැනෙන්නේ කියලා. ඒකට බලන්න අර මදුරුවට අදාළ වේදනාවක්, දැන් වේදනාව දැනිලා නෙමෙයි හිතෙන් අර පරණ අත්දැකීමකින් හරි මොකකින් හරි මතක් කරලා මේ රූපෙට දැන්
වේදනාවක් කරනවා.
වේදනාව සම්බන්ධ කරනවා. දැන් වේදනාව කියනහම බුදු ඒක නාමකායක්. එතකොට ඒ නාමකායක දැන් රූපයක් තියෙන හින්දා ඒකට කියනවා පටිග සම්පස්සයක් කියලා. එතකොට මොනවා හරි හේතු හින්දා රූපයක් පැනෙවුවනම් නාමවල පටිගයක් වෙන්නේ. එතකොට ඒ රූපේ පනවන්න හේතු යෙදුන් නැත්නම් අහනවා පටිග සම්පස්සයක් වෙන්න පුළුවන්ද කියලා. නාම ධර්මවල පටිග සම්පස්සයක් වෙන්න පුළුවන්ද කියලා මේ රූපයේ සඳහා. රූපයක් පැනෙන්නේ නැත්නම් එහෙම නාම ධර්මවල පටිග සම්පස්සයක් වෙන්න බෑ. හරි. එතකොට ඔය දෙක අහනකොට නිකන් මේ අදි වචන හරි පටිග හරි මේ සම්පස්සය කියන එකේදී සිද්ධ වෙන්නේ අර නාමයි රූපයි ගැට ගහන ස්වභාවයක් එකකට එකක් සම්බන්ධ කරන ස්වභාවයක්. දැන් ඒකේ තුන්වෙනි ප්‍රශ්නේ. දැන් ප්‍රශ්න දෙකක් පැහැදිලිනේ. එකක් නාම මොනවා හරි හේතුන් ද නාම පැනෙව්වොත් ඒ හේතු නොයදෙන කල්හි රූපයක আদি වචන සම්පස්සයක් වෙන්න පුළුවන් දහනා ඒක බෑ කිව්වා. මොනවා හරි කරුණු හින්දා නාමයක් නෙමෙයි මොනවා හරි කරුණු හින්දා රූපයක් රූපකායක් පනවයිද ඒ කරුණු නොයදෙන කල්හි එතකොට නාම ධර්ම වල පටිග සම්පස්සයක් වෙන්න පුළුවන් ඒකටත් බෑයි කියලා කිව්වා. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ තමයි මොනවා හරි කරුණු හින්දා আদি වචන හෝ පටිග සම්පස්සයක් පනවයිද එන දැන් ಜಾති දෙකම දාන අධිවචන පටිග නෙමෙයි මොනවා හරි කරුණු හින්දා නාමකායක් හෝ රූපකායක් පනවයිද මොනවා හරි කරුණු හින්දා නාමකායක් හරි රූපකායක් හරි පනවයිද ඒ කරුණු යෙදෙන්නේ නැත්තම් ඒ කියන්නේ නාමකායක් පනවෙන්නත් නැත්තම් රූපකායක් පනවිලත් නැත්තම් එතකොට අධිවචන සම්පස්සයක් හෝ පටිග සම්පස්සයක් විය හැකිද කියලා අහනවා. ඒ තුන්වෙනි ප්‍රශ්නේ. ආයිකේ වොත් මොනවා හරි කරුණක් හින්දා නාමකායක් හරි රූපකායක් හරි පනවයිද ඒ කරුණු නොයදෙන කල්හි আদি වචන සම්පස්සයක් හෝ පටිග සම්පස්සයක් වෙන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට ඒකත් වෙන්න බැහැයි කියලා කියනවා. අපි කතා කළේ දැන් අර ප්‍රශ්න හතරක් අහපු ඒවායින් තුන්වෙනි එක පැහැදිලි කළා නේද? ඒ කියන්නේ
පැහැදිලි කරුවේ නෑ. ඒකට තමයි යාවේ නේද?
ආ යම් කිසි කරුණක් නිසා නාමකායක් හෝ රූපකායක් පනවයිද ඒ කරුණු නොයදෙන කල්හි আদি වචන සම්පස්සයක් හෝ පටිග සම්පස්සයක් වෙන්න පුළුවන්ද කියලා අහනවා. ඒකට උත්තරේ එන්නේ ඒකත් නැත ස්වාමීනි කියලා. ඒකත් පැහැදිලි වෙන්න ඕනේ.
අපේ আদি වචන කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න කටින් දැනගන්න.
আদি වචන කියන්නේ ඒක වචන මාත්‍රයක් විතරයි. ඇත්තට තියෙන ස්වභාවයක් නෙවෙයි. ඒ කියන්නේ හිතෙන් හිතා ගන්න මට්ටමක් විතරයි එතන තියෙන්නේ আদি වචන කියනකොට. ඒ කියන්නේ දැන් මෙතන රූපය පේන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ රුවන්වැලිසෑය මතක් කරගන්නකොට දැන් ඒක රූපයක আদি වචනයක් එතන තියෙනවා. ඒ කියන්නේ වචන මාත්‍රකෙන් අපි රූපයක් හදාගන්නවා. මේ සතර මහා ධාතු රූපයක් මෙතන නැහෙනේ. එතකොට හිතට පේනවා. ඒ කියන්නේ මේ නාම ධර්ම ටිකට කනෙක්ට් වෙනවා, සම්බන්ධ වෙනවා. හැබැයි අපිට හිතෙන්නේ අර එළියේ තියෙන සතර මහා ධාතු රූපයක් රුවන්වැලිසෑය ගැන තමයි අපි මේ හිතන්නේ කියලා. හැබැයි ඒක ඇත්ත වශයෙන් ගැටෙන්න තියෙන සතර මහා ධාතු රූපයක් මෙතන නැහැ. ඒක එතකොට ඒ වචන මාත්‍රකින් එන රූපයක් විතරයි. ඒකයි আদি වචන සම්පස්සයක් කියන්නේ. එතකොට අපි දැන් යම් කිසි නාම ධර්මයක් හින්දා මෙතන නැති රූපයක් දුක්ඛපියේ නාම ධර්මයට සම්බන්ධ කරනකොට එතන සිද්ධ වෙන්න ඕන අදිවචන සම්පස්සයක්. ඒකේ අනිත් පැත්ත තමයි රූපයක් තිබුණොත් අපි ඒකට සම්බන්ධ කරනකොට එතකොට පටිඝ සම්පස්සයක් කියලා ඒකට කියන්නේ. එතකොට ඉස්සෙල්ලා රූපයක් තියෙනවා කියලා පැනෙව්වොත් දැන් අපිට පේන රූපයක් වෙන්න පුළුවන්. නැත්තම් ඔය කනට ඇහෙන මේ කියන්නේ ඔව් ඒක රූපමය ස්වභාවයක් දැනගන්න හැකියාවක් තියෙනවනේ. දැන් ඔව් දැන් අපි හිතෙන් මතක් කරගන්නකොට ඒ ස්වභාවය නැහැ. ඒ කියන්නේ හිතට මතක් වෙන්නේ හිත වින්ද වේදනාවක් වෙන්න පුළුවන්, සංඥාවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හිතේ ඇති වෙන නාම ධර්ම ස්වභාවයක්. ඒකට නාම වලට අදාළ අර සතර මහා ධාතු රූපයක් අපි සම්බන්ධ කරනවා. ඒ සතර මහා ධාතු රූපේ මෙතන තියෙන්න ඕනේ නැහැ. ඒ වුණාට අපට පුළුවන් ඒ රූපයක් තියෙනවා කියලා ඒකට සම්බන්ධ කරගන්න. එතකොට ඒක අදිවචන සම්ප්‍රසයක්. ඔකේ අනිත්‍යත තමයි ඇත්තටම අපි දැන් රූපයක් තියෙන මට්ටමක පටන් අරන් ඒකට අදාළ නාම ධර්ම මොනවද කියලා සම්බන්ධ කරන එක එතකොට පටිඝ සම්ප්‍රසයක්. හරි. එතකොට ඉස්සෙල්ලා රූපයක් පැනෙව්වොත් එහෙම හැමතිස්සෙම වෙන්නේ නාම ධර්ම වල පටිඝ සම්පස්සයක්. ඉස්සෙල්ලා නාමයක් පැනෙව්වොත් එහෙම එතකොට වෙන්නේ රූප වල අදිවචන සම්පස්සයක්. ඒ කොහොම හරි එතකොට පස්සෙන් වෙලා තියෙන්නේ එතකොට නාම රූප දෙකේ ඒ කියන්නේ මේ රූපෙට අදාළ මේවා තමයි නාම ටික. එහෙනම් නැත්තම් මේ නාම වලට අදාළ මේක තමයි රූපේ කියලා ඒ දෙක අතර අර අන්‍යෝන්‍ය සම්බන්ධයක් දාගන්නවා. හරි. ඒ නිසා තමයි අපිට දැන් නාම ධර්ම වලින් රූපයක් වෙන් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අපි විඳින විඳීමක් හින්දා එහෙම නැත්නම් ඒ හිතට දැනෙන අර පස්ස වේදනා සංඥා චේතනා වගේ ඒවා හින්දා අපිට ඒකට වෙනම රූපයක් වෙන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකේ තියෙන අනිත් රූප වලින් මේ නාම ධර්ම වලට අදාළ රූපයක්
වෙන් කරගන්න.
වෙන් කරලා සම්බන්ධ කරනවා.
හඳුනාගෙන.
ඔව්. ඒ සම්බන්ධ කිරීම තමයි මේ පස්සේ කියලා කියන්නේ. එතකොට අපිට නාම ධර්ම ඇති වෙන්නේ රූපයක් ගැනමයි. ඊළඟට ඒ රූපෙට පැවැත්ම දීලා තියෙන්නේ නාම ධර්ම වලින්මයි. නාම ධර්ම වලින් තොරව රූපයක් අඳුර ගන්නත් බැහැ. මොකද විඥාණයට රූප ගැටෙන්නේ නැහෙනි. විඥාණය කියන හිත එක්ක ඇති වෙන චෛතසික වලින් තමයි හිත මොනවා හරි දැනගන්නේ. මේකේ මොන වගේ විඳීමක් තියනවද, මේකේ මොන වගේ සංඥාවක්ද කියන මේ නාම ධර්ම ටික නිසා තමයි රූපයක් ගැන දැනගන්නේ. ඒ කියන්නේ රූපයක් කට පැවැත්මක් නැත්නම් විද්‍යමාන වීමක් ඇති කරන්නේ නාම ධර්ම වලින්. හරි. එතකොට ඒක එතකොට අදිවචන මට්ටමකින් රූපේ නැති වුණා. දැන් රූපය තියෙනවා කියලා කෙලින්ම කියන්න ඒ කියන්නේ විඥාණයට බෑ. නාම ධර්ම හටගත්තේ නැත්නම් විඥාණයට දැනගන්න විදිහක් නැහැ රූපයක් ගැන. එතකොට අදිවචනයි පටිගයි කියලා දෙකක් තියෙනවා. එතකොට අදිවචනයට එන්නේ මොනවා හරි හේතු හින්දා අපි නාම ධර්ම නම් පණවන්නේ. එතකොට රූපේක අදිවචන සම්පස්ස. ඒ කියන්නේ අපිට ඔය චෛතසික ටික විතරනම් ඇති වුණේ මුලින්ම වේදනා සංඥා චේතනා වගේ ඒවා. එතකොට ඒ චෛතසික ටිකට අදාළ රූපයක් නෑ නිකන් හිතා ගන්නවා. ඒක තමයි අදිවචනය කියන්නේ. රූපයක අදිවචනයක්. මේවට අදාළ. මෙහෙම දැනෙන්නේ මෙන්න මෙහෙම රූපෙකින් කියලා. රූපේ මොහොතේ පේන්නේ නෑ. ඒක එතකොට වචන මාත්‍රකින් විතරයි රූපය සම්බන්ධ කරලා. ඒකයි අදිවචන සම්පස්සේ. ඉස්සෙල්ලා රූපයක් පැනෙව්වා නම් මොනවා හරි හේතු වින්දා එතකොට ඒ රූපෙට අදාළ නාම ටික මේකට පටිගයක් කරනවා. ඒක ඒ නාම ධර්ම වල පටිඝ සම්පස්සයක් එතකොට වෙන්නේ. ඊළඟට මේ තුන්වෙනි ප්‍රශ්නේදී අහන්නේ මොනවා හරි කරුණු හින්දා නාමකායක් හරි රූපකායක් හරි පනවයිද? ඒ කරුණු යෙදුන්නේ නැත්තම්. කියන්නේ නාමකායක්වත් රූපකායක්වත් පැනෙන්නේ නැත්තම්. ඒකට අධිවචන සම්පස්සයක් හෝ පටිඝ සම්පස්සයක් විය හැකිද? වෙන්න බෑ. නාමකායත් නැහැ, රූපකායත් නැහැ. ඒකට අධිවචන සම්පස්සයකුත් නැහැ, පටිඝ සම්පස්සයකුත් නැහැ. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේදී මේ නාම රූප කියන දෙක එකට ගන්නවා. යම් කිසි කරුණක් නිසා නාම රූපයක් පනවයිද? ඒ කරුණ නොයදෙන කල්හි පස්සයක් සිදුවිය හැකිද කියන. යම් කිසි කරුණක් නිසා නාම රූපයක් පනවයිද? ඒ කරුණ නොයදෙන කල්හි පස්සයක් විය හැකිද? එකත් වෙන්න බෑ කියනවා. ඒ හින්දා කියනවා මෙන්න මේ පස්සේමයි මේ නාම රූපයමයි පස්සේට හේතුව. නාම රූපයමයි පස්සේට නිදානේ. නාම රූප ප්‍රත්‍යයෙන්මයි මේ පස්සේ සිදුවන්නේ කියලා. අන්න ඔය විදිහට මේ නාම රූප පත්‍ය පස්සෝ කියන එක තේරුම් ගන්න කියලා. කියන්නේ නාම රූපයකින් තොරව සත්‍යයක් ගැන කතා කරන්න බෑ කියන එක. හරි. දැන් මෙන්න මේ නාම රූපය කියනකොට අදහසක් ගන්න ඕන. අපි නාම වෙනම දන්නවා, රූප වෙනම දන්නවනේ. නාම කියන්නේ මේ හිතේ ඇති වෙන චෛතසික ටික. රූප කියන්නේ එළියේ තියෙන සතර මහා ධාතු රූප කියලානේ අපි සාමාන්‍යයෙන් විශ්වාස කරන්නේ. ඒ නාමයි රූපයි වෙන වෙනම කතා කළොත්. දැන් නාම රූප කියනකොට ඔය දෙකේම සංකලනයක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ නාම ධර්ම වල ස්වභාවයෙන් ඒවා මොන රූපයක් ගැනද මේ නාම ධර්ම ටික ඇති වෙලා තියෙන්නේ. අන්න එහෙම. ඒ කියන්නේ එතකොට මේක අර නාම මාත්‍ර රූපයක් විතරයි මේ වේදනා ටිකෙන් පැහැදිලි කරන රූපයක්. එතකොට ඒ දෙක එකකට එකක් බැඳිලාමයි නාම රූප කියන මට්ටමේදී තියෙන්නේ. ඒ කියන්නේ නාම වලින් තොරව එතන රූපය තියෙනව නෙවෙයි. නාම වලින් පෙන්නුම් කරන නාම වලට අදාළ රූප ස්වභාවයක් කියන මට්ටමක් තමයි නාම රූප කියන්නේ. තන තේරුම් ගන්න ඕන මේ විඤ්ඤාණයට අරමුණු වෙන්නේ වෙනමම තියෙන සතර මහා ධාතු රූපයන් නෙමෙයි, නාම රූප කියන මට්ටමක්. විඤ්ඤාණයට අරමුණු වෙන්නේ නාම රූප. විඤ්ඤාණ පත්‍ය නාම රූපං කියලත් කියනවා, නාම රූප පත්‍ය විඤ්ඤාණං කියලත් කියනවා. එතකොට එකකට එකක් උදව් වෙනවා. ඒ දෙකට අර උපමාව දෙන්නේ බටමිටි දෙකක් එකට හේතු කරලා කෙලින් හිතෝලා තියනවා වගේ. එතකොට විඥාණයෙන්තරෝ නාම රූපයට පවතින්නත් බෑ, නාම රූපෙන්තරෝ විඥාණයට පවතින්නත් බෑ. එතකොට ඒක තේරුම් ගන්න විඥාණය කියන්නේ මොකද්ද? අපි මොනවා හරි දැනගන්න ස්වභාවය. විඥාණය. හිත කියලා කියන්නේ ඒ කියන්නේ දැනුවත් වෙන ගතියටනේ විඥාණය කියලා කියන්නේ. එතකොට දැනුවත් වෙන්නේ මොනවා ගැනද කියන එක තමයි ওই නාම රූපය කියන්නේ. නේද? විඥාණය දැනුවත් කරන්නේ නාම ධර්ම. ඒ කියන්නේ චෛතසික වලින්. වේදනා චෛතසිකෙන් දැනුවත් කරනවා මේකට කැමැතිද අකමැතිද, සැපයිද දුකයිද කියන ගතිය. නේද? ඒ වගේ හැම චෛතසිකෙම එක එක જાති දේවල් ගැන විඥාණය දැනුවත් කරනවා. එතකොට ඒ දැනුවත් කරන්නේ හැමතිස්සෙම මොකක් හරි රූප ස්වභාවයක් ගැන. හැබැයි ඒ රූප ස්වභාවේ නාම නැතුව විඥාණයට දැනගන්නත් බෑ. නාම ධර්ම ටික හරහාමයි විඥාණය දැනගන්නේ රූපයක් ගැන. එතකොට ඒ කියන්නේ මේ නාම රූප ස්වභාවය ටිකක් අතරමැදි ස්වභාවයක්. ඒකට කෙලින්ම රූපේ කියලා කියන්න බෑ. සතර මහා ධාතු රූපේ කියලා කියන්න බෑ. හරි. එතකොට නාම අවශ්‍ය නැහැ නේ. ඒක රූපයක් විතරනේ. නාම රූපයක් කියනකොට නිකන් නාමිකව නමට තියෙන රූපයක්. නැත්නම් නාම මාත්‍ර රූපයක්. හරි. දැන් අපිට නිකන් නමකින් රූපයක් මතක් කරගන්න පුළුවන්. අන්න ඒ වගේ රූපේ මෙතන තියෙන්න ඕනේ නැහැ. ඒක නාම මාත්‍ර රූපයක්. නැත්නම් චිත්ත රූපයක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ හිතට පේන රූපයක් වගේ. ඒ වුණාට ඇත්තට රූපෙකුත් නෙවෙයි. අන්න ඒ වගේ අතරමැදි ස්වභාවයක් තමයි මේ නාම රූපය කියන මට්ටම. ඒක තමයි විඥානෙට ආරමුණු වෙන්නේ. හරි. තකොට ඔන්න විඥාණය දැනුවත් වෙන්නේ නාම රූපයක් ගැන. ඒක තේරුම් ගන්න. එතකොට බාහිරව තියෙන මේ සතර මහා ධාතු රූපයක් ගැන නෙමෙයි විඥාණය දැනුවත් වෙන්නේ. විඥාණය හැමතිස්සෙම දැනුවත් වෙන්නේ නාමික රූපයක් ගැන. ඒකයි නාම රූපයක් කියන්නේ. හරිද? එතකොට විඥාණයට ඔන්න නාම රූප මාත්‍රයක් අරමුණු වෙනකොට දැන් ඕකේ ඇත්ත ස්වභාවය අපි නොදන්න නිසා, ඒ කියන්නේ මේක නාම මාත්‍ර රූපයක් විතරයි කියන ස්වභාවය නොදන්න කම හින්දා අපි මොකද කරන්නේ? අපි විශ්වාස කරනවා ඔය දැනගත්තේ සතර මහා ධාතු රූපයක්. එහෙ නැත්නම් එළියේ පවතින රූපයක් කියලා. දැන් එළියේ පවතින රූපයක් කියුවහම අපේ අදහස තියෙන්නේ අපි දැක්කත් නැතත් ඉතින් ওই රූපේ තියෙනවනේ කියලානේ. අපේ ආයතන වලට අහු නොවුනත් ඒ රූපෙට තියෙන්න පුළුවන්. එතකොට ඒක අර හේතු ප්‍රත්‍ය නිසා හටගන්න ස්වභාවයක් නෙමෙයි. දැන් gedarak කියලා ගන්න. ඒ gedර මේ අපි දැක්කත් නැතත් දැන් gedara තියනවා කියලානේ අපිට හිතෙන්නේ. අන්න ඒ මට්ටම තමයි අපි ඔන්න විශ්වාස කරන්නේ. ඒතර ඒ තේරුම් ගන්න ඒක මේ විඥාණයට ආරමුණු වෙන නාම රූප ස්වභාවයෙන් එහාට ගිය දෙයක්. විඥාණයට ආරමුණු වෙන්නේ නාම රූප ස්වභාවයක් මිසක් අර අපි දැක්කත් නැතත් පවතින එළියේ තියෙන රූපමය ස්වභාවයක් නෙවෙයි. ඒ වුණාට අපි විශ්වාස කරන්නේ බාහිර තියෙන රූපයක් තමයි මේ දැනගත්තේ කියලා. එතකොට ඒ මට්ටමට ගේන්නේ මේ විඥානේ දකින නාම රූපයේ ඇත්ත ඇති හැටි නොදන්න කම මත, කියන්නේ නාම රූපයේ අවිද්‍යාව යෙදෙනවා. ඇත්ත ඇති හැටි දන්නේ නැහැ කියන්නේ අවිද්‍යාව. නාම රූපයේ ඇත්ත ස්වභාවය නොදන්න කම නිසා අපි ඔකර ස්පර්ශයේ මට්ටමට ගේනවා පස්සේ. පස්සේ කියනකොට න බාහිර සතර මහා ධාතු රූපයයි අපි තුල තියෙන අපේ හිතත් එක්ක ඇති වෙන නාම ධර්ම ටිකයි. අන්න ඒ දෙකේ සම්බන්ධයක් තමයි මේ උනේ කියන අදහස තමයි එතකොට පස්සේ කියනකොට එන්නේ. ඒ මට්ටමෙන් බාර ගන්නකොට තමයි අපට ඕක දැන් එහෙන් දකින ස්වභාවයක් නම් ඇහැ මේ පැත්තේ රූපය බාහිර. කියන්නේ අජ්ජත්ත බහිද්ද කියලා අපි බෙදෙනවා. ඇහැ අජ්ජත්තයි, එහෙන් දකින රූපය බහිද්දයි. එතකොට ඇහැ මේ පැත්තේ තියෙනවා, ඒකෙන් දකින්න රූපයක් අර හිත් ඈත තියෙනවා බාහිරේ. එතකොට ඒ දෙක දැනගන්න විඥානෙකුත් තියෙනවා. ඒකට කියනවා චක්කු විඥානය කියලා. ඔන්න ඔය තුන් දෙනා උපදින මට්ටම වෙනකොට ඔකට තමයි පස්සේ කියලා කියන්නේ. අපි චක්කු සම්පස්සේ කිව්වේ ඔකටනේ. එතකොට බලන්න මේ චක්කු සම්පස්ස මට්ටමට ගෙනාවේ විඥානෙට ආරමුණු වුණු නාම රූප මට්ටමක්. හැබැයි විඥානේ නාම රූපේ ඇත්ත ඇති හැටි නොදන්න කම නිසා අපි හිතේ ඇති වෙන නාම ධර්ම ටිකයි බාහිරේ තියෙන රූප ටිකකුයි එකට සම්බන්ධ කිරීමක් කරලා තියෙනවා. මේ නාම රූප ගැට ගැසීමක් කරලා තියෙනවා. හැබැයි අපි දැන් විශ්වාස කරන්නේ පස්සේ කියන මට්ටමට ආවට පස්සේ විශ්වාස කරන්නේ රූපය එළියේ තියෙනවා. ඒක දැනගත්තු චෛතසික ටික අපේ තුල අපේ හිතේ තියෙනවා. ඒකට මේ අභ්‍යන්තර බාහිර දෙපැත්තක් බෙදලා. ද්වයතාවයක් දෙපැත්තක්. තර මේ විඥානිට අරමුණු වුණ නාම රූපේ එහෙම ද්වයතාවයක් නැහැ. හිතේම ඇති වුණ සිද්ධියක් විතරයි ඔය විඥාන නාම රූප කියන මට්ටම. ඒක ද්වයතාවය දෙපැත්තකට බෙදලා අභ්‍යන්තර බාහිර කියන මට්ටමට බෙදලා දැනගන්න මට්ටම වෙනකොට ඔක මේ වෙයි ඒක මුලා වුණ තත්වයක්. ඒ කියන්නේ නාම රූප ගැන ඇත්ත ඇති හැටි දැක්කේ නැහැ. පිරිසිඳ දැක්කේ නැහැ. ඒක නාම රූප වල මුලාව මත තමයි අපට බාහිර ලෝකයක් හැදෙන්නේ දැන්. බාහිර රූප තියනවා ඒක දැනගන්න මේ මගේ හිත මේ පැත්තේ ඉන්නවා. එහෙම නැත්නම් අපේ අභ්‍යන්තර ආයතන ටික තියනවා අර එළියේ තියෙන රූප දැනගන්න. ඒක අභ්‍යන්තර ආයතන කිව්වේ මේ ඇහැ කන නාසය දිව ශරීරය. ඒකට අරමුණු වෙන බාහිර ඒවා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ. ඒක අන්න ඒ දෙක පිහිටන්නේ දැන් විඥානයේ අරමුණු වන නාම රූපේ ඇත්ත නොදැනන කම නිසාමයි. ඒකට පේනවාද ඔන්න නාම රූප පච්චය පස්සු. මේ නාම රූප නිසාම තමයි පස්සය හටගන්නේ. හැබැයි එතන තේරුම් ගන්න ඕන ඒ නාම රූපයේ සිද්ධ වෙන මුලාව හේතු කරගෙනයි අර බාහිර ලෝකයක් බාහිර ලෝකයට අයිති බාහිර රූපයි අභ්‍යන්තරයට අයිති ඔය ආයතන ටිකයි පිහිටන්නේ. ඇහැ කන නාසය කියන අභ්‍යන්තර ආයතනයි ඒවට අරමුණු වෙන රූප ශබ්ද ගන්ධ ඒ වගේ කියන බාහිර ඒවා රූප ලෝකයට අයිති රූප. ඔන්න ඔය දෙපැත්තකට බෙදෙන මට්ටමට එන්නේ එතකොට මේ ඒ මට්ටමට එනකොට කියනවා පස්සේ කියලා. එතකොට ඒ ඊට පස්සේ එන මත ඔක්කොම මේ ස්පර්ශයේ ප්‍රත්‍ය කොටගෙන තමයි ඊළඟට පස්ස පච්චය එක එක දේවල් ටික එනවා. හැබැයි මේ පස්සේ කියනකොට දැන් තේරුම් ගන්න ඕන අපි ලෝකෙට අහු වෙලා. يعني ලෝකය පිළි අරන් ලෝකය බාර අරගෙන. එතකොට මනස ඇතුලේ හැදුන ස්වභාවයක් කියන එක දැක්කේ නැහැ. කියන විඥාන නාම රූප මට්ටම කියන්නේ මනස තුල සිද්ධ වෙන ක්‍රියාවලියක්. විඥාණයට අරමුණු වෙන නාම රූප ස්වභාවය. ඒක තමයි මූලික මට්ටම. ඒකට ඒකේ ඇත්ත ඇති හැටි නොදන්න කම නිසා අපි 요거 අභ්‍යන්තරයි බාහිරයි දෙපැත්තකට බෙදලා දැනගන්නවා. අභ්‍යන්තර බාහිර දැන ගැනීම කියන තුන එකතු වීම තමයි පස්සේ කියන්නේ. අභ්‍යන්තර ඇහැ බාහිරව ඇහැට අරමුණු වෙන රූපය ඒක දැනගන්න ස්වභාවය විඥාණය කියන චක්කු විඥාණය කියන තුන තියනවා කියන අදහස තමයි චක්කු සම්පස්සේ කියන්නේ. කර බලන්න මේ චක්කු සම්පස්සේ මට්ටමට ආවේ මේ නාම රූපයක් හින්දා. නාම රූපයේ ඇත්ත ඇති හැටි නොදන්නකම මතයි මේ මට්ටමට ආවේ. ඔතනම තියෙනවා අනිත් පැහැදිලි කිරීමක්. දැන් සලායතනය හටගන්නෙත් ඔන්න ඔය නාම රූපයේ ඇත්ත ඇති හැටි නොදන්නකම හින්දා. ඒ නාම රූපයේ ඇත්ත ඇති හැටි දැක්කනම් අපිට අර අභ්‍යන්තර බාහිර වෙන් වෙන්නේ නැහැ. එතකොට බාහිරයක් නැත්නම් ඒව අත්දකින්න ආයතන අවශ්‍ය නැහැ. ආයතන හටගන්නෙත් නැහැ. එතකොට ස්පර්ශය කියන පස්සේ කියන මට්ටමේදී තමයි ඔය ඔක්කොම හටගෙන තියෙන්නේ. ආයතන හයක් තියෙනවා. ඒවට අරමුණු වෙන බාහිර අරමුණුත් තියෙනවා. ඒවා දැනගන්න විඥාන හයකුත් තියෙනවා. එතකොට ඒ ටික ඇති වුනේ මේ ස්පර්ශේ. ඒ කියන්නේ පස්සය තමයි ওই තුන තියෙනවා කියලා දැනුවත් කරන ගතිය. අපි දැනගන්නත් එපයි මේවා තියෙනවා කියලා. ඒ දැනුවත් කරන්නේ කවුරු විසින්ද? පස්ස චෛතසිකය විසින්. එතකොට මේ පස්සය කියන එක තේරුම් ගන්න ඕන චෛතසිකයක් විතරයි. හිතේ ඇති වෙන මේ චෛතසිකය. චෛතසික මාත්‍රය. එතකොට පස්සේ කෘත්‍ය තමයි මෙන්න මෙහෙම තුන් දෙනෙක් ඉන්නවා කියලා හිත දැනුවත් කරන එක. හිත දැනුවත් කරනවා මෙන්න මෙහෙම තුන් දෙනෙක් ඉන්නවා කියලා. ඒක උනේ කොහොමද කියලා හොයන් නැතුව අපි ඔන්න දැන් ඒව බාර අරගෙන එක එක මතවලට එනවා. මේ දැනගත්තේ මේකයි, ඕක තියෙන්නේ ඉලියෙයි, ඒක දැනගත්තේ මමයි කියලා ඔය වගේ සක්කාය දිට්ඨිය හැම රිංගනවා තෙන්දි. ඔව් මුලාව මත. ඔය ටික පැහැදිලිද? ඔවයි පැහැදිලි නැත්තම් අහන්න. ඔතන හොඳට තේරුම් ගන්න ඕන තැනක්. අහන්න ප්‍රශ්නයක් අහන්න තරම්වත් තේරුම් ගියේ නැද්ද?
සම්පස්සේ පටික සම්පස්සේයි කියලා අපිට දැන් නාම රූප පණව. ඊළඟට අපි සතර මහා ධාතු වස්තුන් දකිනවා. ඊයේ දෙකම තිබුණත් මේ දේ සිද්ධ වෙන්නේ නැති අවස්ථාවක් කියන්නේ අන්නේකට උදාහරණයක් එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පෙරතර දැන් ආනන්ද ස්වාමීන් වහන්සේකින් බුදුහාමුදුරුවෝ අහපු එක අවස්ථාවක් තුන්වෙනි අවස්ථාව.
තුන්වෙනි අවස්ථාවේදී අහන්නේ යම් කරුණක් නිසා නාමකායක් හෝ රූපකායක් පණවයිද? ඒ જાති දෙකම එකට දානවා. මොනවා හරි කරුණක් හින්දා නාමකායක් හරි රූපකායක් හරි පණවයිද? ඒ කරුණු යෙදෙන්නේ නැති වෙලාවෙදී. ඒ කියන්නේ අපිට නාමකායක් තියනවා කියලා හිතන්නත් බෑ, රූපකායක් තියනවා කියලා හිතන්නත් බෑ. ඒ කරුණු යෙදිලා නැහැ ඒවා තියනවා කියලා හිතන.
අරමුණක් නැහැ.
ඔව්. ඒ කියන්නේ නාම ධර්ම පණවන්නත් බෑ, රූප ධර්ම පණවන්නත් බෑ. රූපයක් තියනවා කියලා කියන්න තියෙන හේතුත් යෙදිලා නැහැ. නාමයක් තියනවා කියලා කියන්න හේතුත් යෙදිලා නැහැ. ඒ වෙලාවට අධිවචන සම්පස්සයක් හෝ පටිඝ සම්පස්සයක් වෙන්න පුළුවන්ද? ඒතර එකක්වත් වෙන්න බෑ කියන එක තුන්වෙනි ප්‍රශ්නේදී කියන්නේ. ඒක අර තව ටිකක් ඒක පැහැදිලි කිරීමක් එතන තියෙන්නේ. ඒකට මේ අධිවචනයි පටිඝයි කියන එක තේරුම් ගන්න පස්සය ඇති වෙන්න පුළුවන් ආකාර දෙකක්. අධිවචන සම්පස්සේ කිව්වත් ඇත්තටම පස්සේමයි. පටිඝ සම්පස්සේ කිව්වත් පස්සේමයි. ඔය දෙක හටගන්න මේ පැති දෙකක් ඔය පෙන්වන්නේ. ඒ කියන්නේ අපි දැන් ඉස්සෙල්ලා අපිට රූප තියනවා කියන පැත්තෙන් පටන් ගත්තොත් දැන් පස්සේ කියනකොට තේරුම් ගන්න මේ නාමයි රූපයි ගැටයක් ගහන්න යන්නේ කියලා. කණු දෙකක් දෙපැත්තේ තියෙනවා, ওই දෙක එකට ගැට ගන්න යන්නේ කියලා හිතන්. එතකොට එක කණුවක් තේරුම් ගන්න රූප කියන එක. අනිත් කණුව නාම. දැන් ওই දෙකේ ගැටයක් ගහන්න නම් අපිට ඉස්සෙල්ලා නාම කියන කණුවෙන් පටන් අරන් රූපේ පැත්තට ගිහින් ගැටේ ගහන්නත් පුළුවන්. නැත්තම් රූප කියන කණුවෙන් පටන් අරන් නාම කියන කණුව පැත්තට ගිහින් ඒ කණුවට ගැට ගහන්නත් පුළුවන්. ඔය කොයි විදිහට කළත් ගැටේ ගැහුවට පස්සේ මොකද වෙලා තියෙන්නේ? දෙන්න සම්බන්ධ වෙලානේ. අන්න ඒ සම්බන්ධය තමයි පස්සේ කියන්නේ. ඒක අර කොයි පැත්තේ ඉඳන්ද ඉන්නේ කියන ඒ කණුව තමයි අධිවචනද පටිගද කියලා කියන්නේ. අපි නාම පැත්තෙන් පටන් අරන් නම් මේක සම්පූර්ණ කරන්නේ එතකොට අධිවචන සම්පස්සයක්. රූප පැත්තෙන් පටන් අරන් නම් අනිත් පැත්තට එන්නේ. එතකොට ඒකට කියනවා පටිඝ සම්පස්සයක් කියලා. දැන් මේ වචන දෙකක් කියදුනට අවසන් ප්‍රතිඵලය තමයි පස්සය කියන එක.
පස්සය.
ඔව්. ඊට පස්සෙන් කරලා තියෙන්නේ මොකද්ද? නාමයි රූපයි සම්බන්ධ කරලා. ඒ කියන්නේ
නාමයි සම්බන්ධ රූපයි නාමයි.
ඒක තව විදිහට කිව්වොත් දැන් නාම වලට තනියෙන් ඉන්න බෑ රූප නැතුව. රූපයක් සම්බන්ධවමයි නාම ටික ඇති වෙන්නේ. අනිත් පැත්තෙන් බැලුවොත් රූපයකට පැවැත්මකුත් නැහැ නාම ටික නැතුව. මොකද නාම ටික ඇති වුනේ නැත්නම් විඥානේ දැනගන්නේ නැහැ නේ මෙහෙම රූපයක් තියෙනවා කියලා. එතකොට ඒ රූපෙට පැවැත්මක් නැත්නම් විද්‍යමාන කිරීමක් දෙන්නේ නාම ධර්ම ටික. එතකොට ඔන්න ඔතන තමයි දැන් විඥානිට අරමුණු වෙන ස්වභාවය වෙනකොට ඔය දෙපැත්තක් බෙදිලා නැහැ. ඒ කියන්නේ එක පැත්තක් නාමයේ එක පැත්තක් රූපයේ තව පැත්තක් කියලා බෙදිලා නෙමෙයි විඥානිට. ඔය දෙකේ එකතුවක් නාම රූප ස්වභාවයක් තමයි විඥානිට පේන්නේ. එතකොට ඒ එකතුවේ මේ දෙකේ සංකලනයක් කියන එකේ ඇත්ත ඇති හැටි නොදන්න කම නිසා අපි අර දෙපැත්ත වෙන් කරන ගතියක් තියෙනවා. ඒ කියන්නේ නාම එක පැත්තක තියෙනවා රූපේ තව අන්තික අන්ත දෙකකට දානවා. නාමයේ ඒකාන්තයක් රූපයේ තව අන්තයක්. විඥානේ තමයි මැද ඉඳන් ඕක කරන්නේ. ඔය මජ්ජේ සූත්‍රයේදී එහෙම අහලා ඇති නාමයේ කාන්තයක් රූපයේ තවාන්තයක් විඥාණය මැද කියන ස්වභාවය. එතකොට මේ ස්පර්ශය කියනකොට පස්සය කියනකොට ඔන්න දැන් අපි දැන් විඥාණයට අරමුණු වෙන නාම රූප මට්ටමින් එහාට ගිහිල්ලා අපි හිතනවා එළියේ තියෙන සතර මහා ධාතු රූපය. එහෙම හිතනකොට දැන් අපේ නාම වලට අහු වුණත් නැතත් ඒ රූපේ වෙනම තියෙන්න පුළුවන් කියන අදහසින් ගන්නේ. එළියේ තියෙන මොකක් හරි රූපයක් කියුවහම අන්න එහෙම ඇත්තටම තියෙන රූපයක් තමයි මේ නාම ධර්ම වලින් දැනගත්තේ කියන අදහසකට එනවා. ඒ කියන්නේ මේ හිත දැනගෙන තියෙන්නේ එළියේ තියෙන සතර මහා ධාතුයෙන් හැදිච්ච රූපයක්. එතකොට හිත තිබුණත් නැතත් රූපෙට පවතින්න පුළුවන් කියන අදහසේ ඉන්නවා. අන්න එහෙම වෙන් කරලා දැනගන්න ගතියක් තමයි මේ විඥාණයෙන් දෙන්නේ. ඒක මුලාවෙන් දැනගත්තු දැනීමක් මිසක් ඇත්ත ඇති හැටි නෙවෙයි. අන්න ඔක තමයි මේ දැන් ධර්මතාවය. දැන් ලෝකයා ඉන්න මට්ටම තමයි රූප එළියේ තියෙනවා. නාම ඇති වෙන්නේ මේ සිතේ. ඔය දෙක වෙන වෙනම වැඩ කරන්න පුළුවන් කියලා. මෙතන ගැඹුරට යනකොට තේනවා ඔය දෙකට වෙන වෙනම වැඩ කරන්න බෑ. නාම වලින් තොරව රූපෙට ඉන්නත් බෑ, රූප වලින් තොරව නාම වලට පවතින්නත් බෑ කියන ස්වභාවයක් තියෙනවා. ඒකට ඒ නාම රූප කියන ස්වභාවයමයි විඥාණයට අරමුණු වෙන්නේ. විඥාණයට රූපේ වෙනම අරමුණු වෙන්නෙත් නැහැ, විඥාණයට නාමයේ වෙනම අරමුණු වෙන්නෙත් නැහැ. ওই දෙකේ සංකලනයේ තමයි විඥාණයට අරමුණු. එතකොට ඊතන වෙන සිද්ධියේ ඇත්ත ඇති හැටි නොදන්නකම නිසායි අපි ඊළඟ මුලාවේ දෙවෙනි මට්ටමට යන්නේ. නාම තියෙන්නේ අපේ හිතේ, රූප තියෙන්නේ එළියේ. එහෙම හිතනකොටම පේනව නේද අපේ හිත වැඩ කළත් නැතත් රූපවලට එළියේ පවතින්න පුළුවන් කියලා. එතකොට ඒව අර හේතුඵල නැත්තම් පටිච්ච සමුප්පන්න දේවල් නෙවෙයි එතකොට. අපි බාහිර ලෝකයක් පිළි අරගෙන. එහෙම පිළිගත්තාම ඉතින් ඔන්න දැන් ඇලෙන්න ගැටෙන්න රූප තියෙනවා. ආයි දෙක කරගන්න රූප තියෙනවා. නේද? මගේ කියලා ගන්න දේවල් එළියේ තියෙනවා. තව විදිහට කිව්වොත් ඒ ලෝකෙට අහු වෙනවා. ඒ රූපෙන්ද අපිව සැපටපත් කරන්නත් පුළුවන්, දුකටපත් කරන්නත් පුළුවන්. ඇලීම් ගැටීම් ඇති කරනවා. ඒ කියන්නේ ලෝකෙට අයිති ධර්මතාවලට අහු වෙනවා අටලෝ දහමට. සැප දුක් කියන ඒවා ලෝකෙට අයිති ධර්මතානේ. දැන් ඒකට අහු වෙන්නේ අර ස්පර්ශය මත. ඒ කියන්නේ පස්සයේ ඇත්ත ඇති හැටි නොදන්නකම මත. පැහැදිලි වුණාද ඒක? ඔයා ඉතින් පැහැදිලි නැත්නම් ආයේ ආයේ කතා කරලා හොඳට මේ මේ කියපු ටිකත් ආයේ ආයේ අහන තරමට හොඳයි. මේ ඔය ගැඹුරු ධර්මතාවයක්. නාම රූප පත්‍ය පස්සෝ කියන එක. ඒකට ඔය පස්සේ රැවටෙනකොට සලායතනත් හටගෙන ඉවරයි. දැන් අපි දන්නේ මේ සලායතනෙත් නාම රූප හින්දාම හටගත්තු එකක් කියලා. නාම රූපයේ ඇත්ත ඇති හිටි නොදන්නකම නිසාමයි ඒ නාම රූප පත්‍ය සලායතන. එතකොට නාම රූපයේ ඇත්ත දන්නේ නැති හින්දාමයි එතකොට සලායතන තියනවා නම් පස්සේ තියෙනවා. ඇහැට විතරක් තනියෙන් ඉන්න බෑ එහෙන් රූපයක් දකිනවා. එතකොට ඇහැයි රූපයි චක්කු විඤ්ඤාණ. ඒ මට්ටම තමයි ස්පර්ශය කියන්නේ. එතකොට මේ නාම රූපයේ ඇත්ත නොදන්නකම මත ඒ මුලාව මත ගොඩනැගෙන තවත් මුලාවන් තමයි එතකොට ඔය පස්සේ කියනකොට. හරි. එතකොට මේ අවිද්‍යාව මත තමයි ඕවා එකින් එක ගොඩනැගෙන්නේ. අපේ ලෝකේ හැදෙන්නේ. අපි ලෝකෙට අහු වෙන්නේ. කියන එක ටික ටික තේරුම් යයි. අනිත් එක මේ ලෝකේ තියෙන්නේ එළිය නෙමෙයි Taman තුලයි කියන අදහසත් අතනම තේරුම් ගන්න පුළුවන් ටිකක් නුවණින් හිතුවොත්. ලෝකේ බාහිරයි කියන අදහසට ඇවිල්ලා තියෙන්නේ මේ ස්පර්ශයේ පස්සේ ඇත්ත ඇති හැටි නොදන්නකම නිසා. මේ නාම රූපයෙන් හටගත්තු දෙයක් නේද පස්සේ කියන අදහස නැති නිසා. තමයි මේ ඇහැ මේ පැත්තේ තියෙනවා රූප අර පැත්තේ තියෙනවා ඕක තමයි විඥාණයෙන් දැනගත්තේ කියන එක බාරගන්න මට්ටම. මේකයි ස්පර්ශයේ මුලාව කියන්නේ. ඒකට පස්සේ කියන එක ගැන පිරිසිඳ දැකලා නැහැ. ඒ නැතිහින් තමයි අපි දැනට පිළිගන්න ලෝකෙට අපි අහු වෙන්නේ. එතකොට බුදුදහම කියන්නේ ඒ ලෝකය ඉක්මවා යන දැක්මක්. يعني ලෝකෝත්තර ලෝකය ඉක්මවා යන දැක්මක් දෙනවා මේ පස්සේ මොකද්ද පස්සේ හටගත්තේ කොහොමද? එතකොට මේ පස්ස සමුදය කියන හේතු ටික යෙදෙන්නේ නැත්නම් පස්සයක් හටගන්නේ නෑ නේද? එතකොට ඔය විශ්වාස කරන රූප හටගනින් හටගන්නේ නෑ. ඒක ඇත්ත ඇති හැටි දකිනකොට ඕක ඔහොම කිව්වට සමහර විට වැටහෙන්නේ නැතුව ඇති. දැන් අපි හීනයක් දැකීම වගේ වැඩක් ඔය කරන්නේ. දැන් හීනයක් දකිනකොට අපි ඇස් පියාගෙන නින්දෙදි හීනේ දකිනකොට අපිට හිතෙන්නේ මේ ඇත්ත දේවල්මයි කියලා. ඇත්තට ජීවත් වෙනවා. ඒකට හීනෙන් පේන ඔක්කොම හීනේ ඉන්න තාක්කල් ඇත්ත බාහිර රූප වෙලා අපිට පේන්නේ. හැබැයි යම් කිසි වෙලාවක අවදි වුණොත් අවදි වුණා කියන්නේ නුවණ ප්‍රඥාව පහළ වුණා. අවදි වුණොත් තමයි ඔන්න මෙච්චර වෙලා හිටියේ හීනෙකනේ. හීනය කියන්නේ හිතටම අරමුණු හිතටම අරමුණු වුණ හිතෙන්ම හදපු දේවල් ටිකක් නේ කියන අවබෝධයෙන්. එතකොට අන්න ඒ වගේ අවබෝධයක් එනවා. දැන් ස්පර්ශය ගැන මේ නාම රූප ප්‍රත්‍යයෙන් නේද මේ පස්සේ ඇති උනේ. පස්සේ කියන්නේ මුලා කරන අර හීනයක් බලනවා වගේ ස්වභාවයක්. ඒකට ඒකේ ඇත්ත ඇති හැටි දකින්න නම් අර නාම රූප මට්ටමට ගිහින් බලන්න ඕන. මේ නාම රූපයේ හින්දානේ ওই පස්සයක් හටගත්තේ. නාම රූපේ නැත්තම් පස්සේ හටගන්නේ නැහැ කියන අන්න ඒ අවබෝධය එන්න ඕන. ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා. පස්සයයි පස්ස සමුදයයි පස්ස නිරෝධයයි කියන ටික තේරුම් ගැනීම තුලින් සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ඒක ලෝකෝත්තර සම්මා දිට්ඨිය. හොඳයි. දැන් වෙලාව හරියද දැන් අවසන් කරන්න?
හරි නේද? හරි. හරි
වහ. ඔය ටික එහෙමනම් ආයෙ ආයෙ අහලා බලන්න ඕගොල්ලෝ. සාකච්ඡා කරලා බලන්න. ඉතින් දැන් සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුල සෑහෙන කුසල් සම්භාරයක් රැස් වුණා. සීල සමාධි ප්‍රඥා පැති වැඩුණා. ඒවා මහානිසංස කුසල්. ඒ මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. මේකින් පින් කැමැති දෙවි දේවතුන් වහන්සේලා ඉන්නවනම් මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සැමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් නරකක් බාධකයක් අපල උපද්‍රවයක් ලෙඩක් දුකක් සොර සතුරු උපද්‍රවයක් ආදී යම් කිසිම කරදරයක් වෙන්න තියෙනවා නම් ඒ සැමගෙන් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. යම් කිසි මළගිය ඥාති කෙනෙක් පින් බලාපොරොත්තු වෙ ඉන්නා නම් මේ පින් තමන් කරපු පිනක්සේ සතුටටපත් වෙලා අනුමෝදන් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මා අවබෝධය ලබා ගන්නම හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතාහන්ති ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතාහන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතාහන්තු ඥාතයෝ. ඒ වගේම මේ කරපු පින්වල බලයෙන් අපට ප්‍රාර්ථනා කරන්න පුළුවන් යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම්ම යාව නිබ්බානපත්තිය අපිට නිවන් මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. නිවන් මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝති යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. යගේ මේ නොදන්නකම අවිද්‍යාව නිසා කරන සංකාර සේරම අනිත්‍යයි අපව දුකටපත් කරනවා. ඒ වගේ මේ හිතට අරමුණු වෙන ධම්ම කියන ඒවයි අර දෙපැත්තකට බෙදෙන ආත්ම ස්වභාවයක් නැහැ. මම මේ පැත්තේ, දේවල් අනිත් පැත්තේ කියන ආත්ම ස්වභාවයක් නැහැ. ඒතරයි සබ්බේ ධම්මා අනාත්තාති බව ඇත්තටියට තේරුම් යන යදා පඤ්ඤාය පස්සති. ඒතකොට ඔය මුලාව හින්දා ඇති කරගත්තු දුක කලකිරිලා අකාරින අතනි බින්දති දුක්ඛේ. ඕක තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු.
නිර්වාණ සත්‍යක් සත්‍ය.